කරගෙන මේ අවස්ථාවේදී මේ කෙලෙස් ටිකක් නිවා ගැනීම සඳහා සසර දුක කෙටි කර ගැනීම සඳහා අවශ්‍ය දහම් කරුණු ටිකක් අපි කතා කරන්න සූදානම් වෙමු. ඉතින් වස්තුම් මාසෙත් තව එක මාසයයි ඉතුරු වෙලා තියෙන්නේ. වස් කාලෙත් ගෙවිගෙන යනවා අපිට නොදැනීම. ඒ විතරක් නෙවෙයි මේ 2017 වර්ෂයත් දැන් දෙකෙන් පංගුවකට වැඩිය ගෙවිලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ අච්චෙන්ති කාලා තරයන්ති රත්තිය. කාලය රෑදවල් ගෙවි ගෙවි කාලය ගෙවිලා යනවා. එතනින් අවසන් වෙන්නේ නැතුව වයෝ ගුණා අනුපුබ්බා ජහන්ති. ඒවත් එක්කම අපේ මේ වයස වටිනාකම බුද්ධෝපාද කාලයේ මනුස්ස ජීවිතයේ ටික ටික ගෙවිලා යනවා. ඒවන් බයං මරණේ පෙක්කමාම. ඉතින් එහෙම කෙනා ඒකාන්තයෙන් මැරෙන බව දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මැරෙන එක නෙවෙයි, මැරිලා අපි කොහෙද උපදින්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඒවන් බයං මරණේ පෙක්කමාම. මරණේ බය දකින්න කෙනා මේ මැරිලා ගිහිල්ලා උපදින තැන නිසා තමයි අපි මැරෙන්න බය වෙන්න ඕනේ. එහෙම දකින්න කෙනා ලෝකා මිසං පජහේ සම්ති පෙක්කෝති. ඒ බයෙන් මිදෙන්න නම් එයාට කරන්න තියෙන එකම දේ මේ ලෝකා මිසේ කියන මේ වස්තුකාම ක්ලේශකාමයන්ට මේ රූප ශබ්ද ආදී ආදී මේ භවභෝග සම්පත් ආදී අපි පරිහරණය කරන දේවල් වලට තියෙන ආශාව කැමැත්ත අත්හැරගන්න. අනේ ආශාව කැමැත්ත අත්හැරගත්තු කෙනා අර මරණයට තියෙන බය නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා අපි බයෙන් මිදෙන්න නම් අපායෙන් මිදෙන්න නම් මේ ආශාව ලෝකාමිසයට තියෙන ආශාව අත්හැරගන්න කියලා දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කවුද මම නිරයෙන් මිදුණා, പ്രേත ලෝකෙන් මිදුණා, තිරිසං අපායෙන් මිදුණා, සියලු දුගතියෙන් මිදුණා කියලා තමන්ටම බය නැතුව කියා ගන්න පුළුවන් කාටද? ඒ තමයි සෝවාන් වෙච්ච පුද්ගලයාට. සෝවාන් වෙච්ච පුද්ගලයාට විතරයි එහෙම කියන්න පුළුවන්. අනිත් හැම දෙනාටම එහෙම තමන්ට අප වෙන්න පුළුවන් කමක් නැහැ. ඊට හේතුව ඒ අවස්ථාවල අපේ හිතේ මොන මොන ධර්මයෝ ඉදිරිපත් වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සමහර අය ඉන්නවා පින්වතුනි ගොඩාක් පින් දහම් කරලා පුණ්‍ය කර්මයෝ කරලා, නමුත් මරණාසන්න මොහොතේ සිහි කල්පනාව නැති වෙනවා, මතක ශක්තිය නැති වෙලා ගිහිල්ලා කරපු කියපු දේවල් මතක නැහැ. ඉතින් එහෙම අය ඉන්නවා. ඉතින් ඊට හේතුව තමයි පින් දහම් කරත් තමගේ හිත දියුණු කරගත්තේ නැහැ, සිහිය දියුණු කරගත්තේ නැහැ. අන්න ඒ නිසා තමයි එබඳු අයට පසු කාලයේදී අවසාන කාලේ එයාලගේ මේ සිහි කල්පනාව නැති වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ප්‍රඥාව සිහිය වඩනවා නම් ඒ පුද්ගලයා ඇඳක තියාගෙන කවල පොවල එහාට මෙහාට අරන් ගියත් පරිහරණය කරත් උපස්ථාන කරත් නමුත් එයාගේ සිහිය නම් විකල් වෙන්නේ නැහැ කියනවා මේ සිහිය නුවණ දියුණු කරගත්තු කෙනා. එහෙනම් අපිට මේ ඒ අවදානමින් මිදෙන්න නම් තියෙන එකම දේ තමයි මේ සිහිය දියුණු කරගන්න එක, නුවණ දියුණු කරගන්න. ඒ සිහිය නුවණ දියුණු කරගන්න වේගවත්ම වැඩපිළිවෙල මොකද්ද? ඉක්මනටම සිහිය නුවණ දියුණු වෙන්න. දන් දුන්නාම සිල් රැකීම භාවනා කිරීම. මොකෙන්ද? භාවනාව. භාවනාවෙන් තමයි කෙනෙකුගේ වේගයෙන් සිහිය දියුණු වෙන්නේ. කෙලෙස් ටික නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ අපි හැමෝම භාවනාව කියන එක අනිවාර්යයෙන්ම කරගත යුතු දෙයක්. ඇයි අපි භාවනා කළ යුත්තේ? ඒකත් අපි දැනගන්න ඕනේ. අපේ සිහිය නුවණ නැති හැම අවස්ථාවකම අපේ හිතේ රාග දේශ මෝහ තමයි වැඩෙන්නේ. ඒ අනුව අපි තුල කර්ම සකස් වෙනවා. ඒ හැම කර්මයකටම ditta dhamma vedaniya මෙලෝ වශයෙන් හෝ පරලෝ වශයෙන් හෝ උපදිනා කුමන ආත්ම භාවයකදී හෝ ඒකට විපාකේ අපිට ලැබෙනවා. ඒක ධර්මතාවයක්. ඒක ධනයෙන්, බලයෙන්, ප්‍රාර්ථනාවකින් නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නතර කරන්න පුළුවන් වෙන්නේ ධර්මයෙන්ම තමයි. ඒට ප්‍රතිපක්ෂව වෙනත් විරුද්ධ ධර්මයක් දියුණු කර ගැනීමෙන්, අකුසලයට විරුද්ධව කුසලය දියුණු කර ගැනීමෙන් පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ නිසා අපායෙන් මිදෙන්න නම්, නිරයෙන් මිදෙන්න නම් අපි තුල තියෙන කෙලෙස් ටික අඩු වෙලා යන්න ඕන. ඉතින් ඒ නිසා ඒ සඳහා තේරුම් ගත්තු කෙනා භාවනාවට පැමිණෙනවා. නමුත් බොහෝ අයට වෙන්නේ මේ භාවනාව කරන්න කියලා පටන් ගත්තට ඒක කරගන්න බෑ. ඉතින් ඒක අර මේ තමන් කරන වැඩ වලින් අමාරුම දෙයක් හැටියට තමයි වැටහෙන්නේ. දාඩිය මුගුරු හෙලලා අවු කාස්ට් එකේ යමක් කරන්න පුළුවන්. නමුත් මේ අපි පැය භාගයක් පැයක් හිත එක තැනක තියාගෙන ඉන්නවා කියන එක තරම් අමාරු දෙයක් නෑ මේ ආධුනිකව භාවනා කරන්න පැමිණෙන කෙනාට. ඉතින් ඒ නිසා හැමෝටම මේ භාවනා කරන්න පැමිණෙන ආධුනික කෙනාට තියෙන එකම ප්‍රශ්නේ තමයි යෝග. හිත එක්තැන් කරගන්න බෑ. භාවනා කරුණු වැටහෙන්නේ නෑ. හිත සමාධිගත වෙන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ කෙනකෙනා නොකියුවට ඒ නීවරණ ධර්මයන් දුරු වෙනකන් අපි හැමෝටම තියෙනවා. ඉතින් ඒ නිසා උදාහරණයක් වශයෙන් යම් කිසි කෙනෙක්ට කියනවා හොඳ අරටුවක් තියෙන ගහක් කපාගෙන ඉන්න කියලා. දැන් මෙයා යන්නේ අරටුව සහිත ගහක් කපන්න. ඒ අරටුව සහිත ගහක් කපන්න ගියාට එයාට මුලින්ම ගිහිල්ලා එකපාරම පොරව අරගෙන ගිහිල්ලා අරටුව කපාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. එයාට ඉස්සරෝම සිද්ධ වෙන්නේ ගහ කපන්න තියෙන වටේ කටුපඳුරු ටික සුද්ධ කරන්න. ඉස්සරෝම ගහ කපන්න ගියාට ලැබෙන්නේ එයාට කැලෑව, කටුපඳුරු, අනවශ්‍ය ගස්කොළන් තමයි ලැබෙන්නේ. ඉතින් එයා ඒ අරටුව ගන්න නම් වටපිටාව සුද්ධ කරගන්න ඕනේ, කටුපඳුරු කැලෑව පිරිසුදු කරගන්න ඕනේ. ඊට පස්සේ යාට පොත්ත, එළය මේ ටික ලැබිලා අන්තිමේට තමයි යාට අරටුව ලබා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් එයාගේ බලාපොරොත්තු අරටුව ලබා ගැනීම. ඒ වගේ අපිත් මේ භාවනා කරන්න වාඩි වෙන්නේ මේ හිත සමාධි කරගන්න, නිවන් දකින්න, ප්‍රඥාව දියුණු කරගන්න කියන අදහසින්. බොහෝ අයගේ බලාපොරොත්තුව තියාගෙන ඉන්නකොට ඒක නොවනකොට යාට එපා වෙන්නේ අර කෙලෙස් ටික පිළිබඳව අවබෝධයක් නැතිකම. නිසා කෙනෙක් දැනගෙන ඉන්නවා නම් මං භාවනා කරන්න කියලා පටන් ගත්තට මට ඉස්සරෝම හම්බෙන්නේ කමටහන නෙවෙයි. කමටහනට තියෙන ප්‍රතිපක්ෂ ධර්මයෝයි කියලා හම්බෙන්නේ කියලා දැනගත්තෝ. හරියට අර කටුපඳුරු හම්බෙනවා වගේ තමන් මේ භාවනාව සිහි කල්පනාව නැති කාලේ කරපු කියපු දේවල්, අකුසල ධර්මයෝ, අතීතයේ අනුව ගියපු දේවල්, අනාගතයේ අනුව ගියපු දේවල්, ව්‍යාපාර, පෞල් ජීවිත පිළිබඳව, අඹදරුවන් පිළිබඳව, මේ හැම දෙයක්ම මේ කෙලෙස් සහිතව කරපු ඔක්කොම අන්න අර භාවනාවට හිත තියෙනකොට ගලාගෙන එනවා. එයා දැනගෙන හිටියනම් දැන් මට මේ දේවල් එනවා, මං මේවල් වලට සූදානම් වෙන්න ඕනේ, මේ ටික මං ඉස්සරලා ඉවත් කරගෙන ඉන්න ඕනේ. ඉතින් මේ කෙලෙස් ටික ආවට ඒ කෙලෙස් හඳුනගෙන ඉවත් කරන්න ඕනේ කියන ඒක කල්තියාම පෙර සූදානමකින් දැනගෙන හිටියනම් එයා මේ භාවනා කරන්න ගියාට කම්මැලිකමක් ආවට හිත විසුරුණාට හිත දුර්වල කරගන්නේ නැහැ. එයා දන්නවා මේ මගේම දෝෂේ, මගේම දුර්වලකම නිසා තමයි මේ කමටහන කරගන්න බැරි කියලා. එනිසා පින්වතුනි මේ විශේෂයෙන් මේ ධර්මයේ අනුව හැසිරෙන කෙනා තමන් තුළ උපදින කෙලෙස් ටික හඳුනා ගන්න ඕනේ. කෙලෙස් හඳුනා ගන්න බැරි වීම නිසාමයි අපිට මේ භාවනාවල ප්‍රතිඵල නැත්තේ. මොකද මේ වැහිලා තියෙන ආවරණය කියලා කියන්නේ මේ කෙලෙස් ටික. ඒ ආවරණයේ තදංග වශයෙන් හෝ ඒ වගේ ආදීනව බලලා යටපත් කරේ නැත්තම් කවදාවත් එයාට මේ කියන ධාතු කර්මස්ථානයේ පිළිකුල් භාවනාව හෝ ආනාපාන සති හෝ මේ කිසිම කර්මස්ථානයක් මුදුන්පත් වෙන්නේ නැහැ. මොකද නැගිලා නැගිලා කෙලස් එනවා, බාධක එනවා. අන්න ඒ නිසා අපි හැමෝම කල්පනාකාරී වෙන්න ඕනේ තමන් තුළ උපදින කෙලස් හඳුනා ගන්න. තමන් තුළ ලෝභය එනකොට, ද්වේෂය එනකොට, ආත්ම දෘෂ්ටිය, මම මගේ මගේ ආත්මය කියලා සත්පුද්ගල භාවයෙන් මේ අරමුණු එනකොට මේවා තමන් තුළම උපදින මේ කෙලෙස් ධර්මයෝ නේද මේ නැగి නැగి එන්නේ. ඒ බාහිර ඉන්න කියන තියෙන දේවල් එනවා නෙවෙයි, තමන් තුළම මේ වැරදිවට පුරුදු කරපු අකුසල ධර්ම ටිකක් නේද මේ එන්නේ කියන ඒ අදහස තියාගෙන ඒවා ඒ විදිහට දැක්කේ නැත්තම් එයා කොච්චර උත්සාහ කරත් අර කෙලෙස් පීඩාවෙන් නම් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි සම්මාදිට්ඨි සූත්‍රයේ පෙන්වන්නේ සරුවත් මහ රහතන් වහන්සේ යම් කිසි කෙනෙක් අකුසලයේ දන්නවනම් තමන් තුළ අකුසල ධර්මයක් උපදිනකොට මේ තමන් තුළ මේ අකුසලයක් ඉපදිලා, ලෝභයක් ඉපදිලා, ද්වේෂයක් ඉපදිලා, මාන්නයක් ඉපදිලා, ඊර්ෂියාවක් ඉපදිලා, අකමැත්තක් ඉපදිලා, අතීතයේ ප්‍රාර්ථනා කරමින් සැලසුම් කරමින් මේ අකුසල විතර්ක ඉපදිලා කියලා කෙනෙක් දන්නවනම් අකුසලංච පජානාති. අනේ අකුසලයේ දන්නවනම් අකුසල මූලංච පජානාති. ඒ විදිහට විතර්ක ඇවිස්සී ඇවිස්සී බුබුලු දදා එන්න හේතුව මොකද්ද කියලා අනේ මූලයේ දන්නවනම් අකුසල මූලය. අකුසල මූලයක් දන්නවනම් එයා සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ අපි කියන මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියටම අයිති එකක් තමයි අපු තුළ උපදින මේ අකුසලය තේරුම් ගැනීම. ඒ නිසා සරුවත් මහ රහතන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් දේශනා කරනවා අනංගන කියලා. අනංගන කියලා කියන්නේ දැඩි කෙලෙස් වලට කියන නම. පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවලු, එක පුද්ගලයෙක් ඉන්නවලු තමා තුළ දැඩි කෙලෙස් තියනවා. ඒ තියන බව දන්නවා. තව පුද්ගලයෙක් ඉන්නවලු තමන් තුළ කෙලෙස් රාග දේශ මෝහ, ඊර්ෂ්‍යා මද මාන ආදී, ආත්ම දෘෂ්ටි මාන්නය ආදී මේ කෙලෙස් තියනවා. ඒ කෙලෙස් තියෙන බව දන්නේ නැහැ. එක්කෙනෙක් දන්නවා, අනිත් කෙනා දන්නවා. ඒ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. තව පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා තමන් තුළ කෙලෙස් අර උස්සන්න කෙලෙස් නැහැ. ඒවා නැగి නැగి ක්‍රියාත්මක වෙන දැඩි කෙලෙස් නැහැ. නමුත් නැති බව දන්නේ නැහැ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවලු තමන් තුල කෙලෙස් නැහැ, නැති බව දන්නවා. මේ පුද්ගලයෝ හතර දෙනාගෙන් කෙලෙස් තියනවා තියන බව දන්න කෙනාට වඩා කෙලෙස් තියනවා ඒ තියන බව දන්නේ නැති කෙනා හීන පුද්ගලයෙක් කියලා. කෙලෙස් තිබ්බත් තියන බව දන්නවා නම් එයා ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්. ඇයි ඒ? නැති කරගන්න උත්සාහවත් වෙනවා, වීරිය කරනවා, වෑයම් කරනවා. ඒ නිසා එයා ශේෂ්ඨයි කියන එකට උපමාවක් වෙන්නනවා. යම් කිසි කෙනෙක් කඩපිලකින් හෝ සල්පිලකින් පොලකින් හරි පිත්තල භාණ්ඩයක් හරි ඇලුමිනියම් භාණ්ඩයක් හරි මොන හරි තලියක් ගේනවා, දූවිලි සහිත කුණු බැඳිච්චි මෙහෙම එකක් ගෙනල්ලා ඒක පිරිසුදු කරන්නෙත් නැතුව නැවත නැවත අවුසුලගේ වැස්සෙට තෙමි තෙමි තියෙන්න අරිනවා. ඒක තව තවත් කිලුටු වෙලා මල බැඳිලා ප්‍රයෝජනේ ගන්න බැරි තත්වයට පත් වෙනවා වගේ කෙලෙස් උපදින කෙනා ඒ කෙලෙස් දන්නේ නැත්තම් එයා ඒක දුරු කරන්නේ නැහැ, නැවත නැවත කෙලෙස් උපදිනවා. ඒ වගේම කෙලෙස් සමහර අයට තියෙනවා මේ සාමාන්‍ය දේවල් වලට ගැටීම එන්නේ නැහැ. දැඩි ආසාව බැඳීම නැහැ. හැබැයි එයා ඒක දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසාම එයාට සමහර විට ඉෂ්ට වූ ප්‍රියාරමුණක් ආවහම ඒක රාග වශයෙන් ලෝභ වශයෙන් මෙනෙහි වෙනවා. ඒ වගේම ඒ නිසා එයාට අර යටපත් වෙලා තියෙන අකුසල ධර්මිය උපදිනවා. අන්න ඒ නිසා කෙලෙස් නැති කෙනා නැති බව දන්නේ නැත්නම් එයාගේ නැවත නැවත කෙලෙස් උපදිනවා. එනිසා සරුවත් මහ රහතන් වහන්සේ දේශනා කරා, මහණෙනි කෙලෙස් නැහැ නැති බව දන්න කෙනයි, ඒ වගේම කෙලෙස් නැහැ නැති බව දන්නේ නැති කෙනයි, මේ දෙන්නගෙන් අර දන්න කෙනා කෙලෙස් නැති බව දන්නවා නම් අන්න එයා අරයට වඩා ශ්‍රේෂ්ඨයි කිව්වා. ඊට හේතුව තමයි එයා වහාම අකුසලයක් ආවම ඒත් එයා ඒක දුරු කරගන්නවා. ඊට පස්සේ තමන්ගේ හිතේ ඒ නැගිලා තියෙනවා නම් යම් ගුණධර්මයක් ඒක ආරක්ෂා කරගන්නවා. තමන් තුළ ඒ තුළ පවත්වන්න හිත උත්සාහවත් වෙනවා. අන්න ඒ නිසා මේ කෙලෙස් කියන ඒවා අපි හඳුනා ගන්න එක ඉතාමත් වටිනවා. ඉතින් ඒ නිසා අපි මේ ලෝකයේ මම කියලා මගේ ආත්මය කියලා සත්ව පුද්ගල වශයෙන් රන් රිදී මිල මුදල් යාන වාහන ආදී වශයෙන් මේ පරිහරණය කරන හැම තැනකම අපි මේ කෙලෙස් ටිකක්නේ පරිහරණය කරන්නේ නේද? එතකොට ඒ කෙලෙස් ටික මම කියා ගන්නකම් කෙලෙස් ටික මගේ කියා ගන්නකම් දැන් මේ දරුවා මගේ, මේ මම, මේ දේවල් මගේ කියලා අපි අල්ලා බදා ගන්නකම් මේ මම මගේ කියාගන්නේ මොනවද? කෙලස් ටිකක් නේ. දැන් කෙලස් ටිකක් මම මගේ කියාගන්නකම් එයා කෙලස් වලින් මිදෙයිද? මිදෙන්නේ නැහැ. කෙලස් නිසානම් දුක ආවේ, එයා ඒ දුකෙන් මිදෙන්නෙත් නැහැ. ඒ නිසා අපි ගාව ප්‍රාර්ථනාවක් විතරක් තියෙනවා, අනේ මට මේ දුක එන්නේ නැතුව තියෙනවා නම් හොඳයි, මේ දුකෙන් මිදෙනවා නම් හොඳයි කියලා අපේ අදහසක් ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ ඔස්සේ අපි බණ අහනවා, ඒ ඔස්සේ අපි සිල් රකින්නවා. හැබැයි මේ බණ භාවනා කරත් සිල් රැක්කත් තමන් තුල උපදින කෙලෙස්ය හඳුනන්නේ නැත්තම් වෙනම අපි භාවනාවක් කියලා කරනවා, අමාරුවෙන් මෛත්‍රී භාවනාව කරනවා, ආනාපාන සතියක් කරනවා. ඒ වෙලාවට අපි තුල ඒ බලය නිසා හිත අර දුවන්නේ නැතුව කෙලෙස් යටපත් වෙලා සැහැල්ලුවක් යම් සැනසෙල්ලක් දැනෙනවා. නමුත් ආපහු නැවත නැවත කෙලෙස් උපදිනවා. ඊට හේතුව තමයි එයා ඒ භාවනා කරනකොට හෝ එදිනදා ජීවිතයේදී හෝ කෙලෙස් ටික හඳුනාගත්තේ නැති නිසා. එනිසා ඔය බුදුරජාණන් වහන්සේ සංයුත්තනිකායේ සූත්‍රයක පෙන්නනවා මේ කෙලෙස් ටික අපි මේ මම මගේ ආත්මය වශයෙන් මේ විදිහට ජීවත් වෙනවා කියන එක හරියට විසගෝර සර්පයෝ ටිකක් ලං කරගෙන ඉන්නවා වගේ කියලා. ආසි විසෝපම සූත්‍රයේ පෙන්වන්නේ අන්න ඒ වගේ කාරණාව. රජ කෙනෙක් වැරද්දක් කරපු හොරෙකුට දඬුවමක් වශයෙන් දෙනවලු විසගෝර සර්පයෝ හතර දෙනෙක්, කාෂ්ඨමුඛ, අග්ගිමුඛ, පූතිමුඛ, ශස්ත්‍රමුඛ කියලා නම් හතරක් තියෙන සර්පයෝ හතර දෙනෙක්. ඒ පුද්ගලයාට දෙනවලු මේ සර්පයෝ හතර දෙනා ඇති කරන්න, මේ සර්පයෝ හතර දෙනාට කවන්න ඕනේ, පොවන්න ඕනේ, ඒ ඇති දැඩි කරන්න රැක බලා ගන්න කියලා දෙනවලු. මේ සර්පයෝ හතර දෙනාගෙන් උඹට නිධානයක් පහළ වෙනවා, මේ සර්පයෝ හතර දෙනා සමහරට මැණික් වමාරන්න පුළුවන්, හරි මොනවා හරි කියලා රවට්ටලා දෙනවා. ඉතින් මේ කාෂ්ඨමුඛ කියන සර්පයාගේ ස්වභාවය තමයි ඒ සර්පයා දෂ්ට කරොත් එම ඒ මොහොතේම මේ ශරීරයේ දර ගඩක් වගේ දර නඩු වෙලා මිය පරලෝ යනවලු. දරලීයක් වගේ වෙනවලු ඒ කාෂ්ඨමුඛ සර්පයා දෂ්ට කරා. ඒ වගේම අග්ගිමුඛ සර්පයා දෂ්ට කරාම මුළු ශරීරෙම පිච්චිලා දාහේ ඇවිල්ලා ගිනි අරගෙන පිච්චිලා යනවා. ඒ වගේම ශස්ත්‍රමුඛ සර්පයා දෂ්ට කරොත් ශරීරේ මේ පුරුක් ඔක්කොම අතපය ඇඟිලි ඔක්කොම ගැලවිලා මිය පරලෝ යනවා. පූතිමුඛ සර්පයා දෂ්ට කරොත් මුළු ශරීරෙම දිය වෙලා ඕජස් ගලලා මැරිලා යනවා. මෙන්න මෙහෙම විසගෝර සර්පයෝ හතර දෙනා මෙයා මේක දන්නේ නැතුව අර නිධානයක් ලැබෙනවා හෝ මෙයාලගෙන් මේ ධනයක් ලැබෙනවා කියන ඒ වංචාවට අහුවෙලා මෙයා ලංකරගෙන කවනවා පොනවා ඇතිදැඩි කරනවා. ඉතින් එයාට හිත කැමැති පුරුෂයෙක් ඇවිල්ලා කියනවලු මේ විසගෝර සර්පයෝ හතර දෙනෙක් මේ එකෙක් හරි දෂ්ට කරොත් උඹගේ ජීවිතය හෝ මරණාසන්න හෝ දුකකටපත් වෙනවා වහාම මෙතනින් මිදිලා ඵලයන් කියලා. නෑ නෑ මේ ඉරිසියාවට කියන්නේ ඒවා මේ බොරු කියලා මේ අර සර්පයෝ හතර දෙනාම ලංකරගෙන ඉන්නවා. අන්න ඒ වගේ තමයි මං මේ උපමාවට ගත්තේ. ඒක කියන්නේ මේ රූපය සතර මහා ධාතු රූපය ලංකරගෙන ඉන්න එකට. ඒ වගේ තමයි අපි මේවා ලෝකේ අපි මම මගේ මගේ ආත්මය වශයෙන් දැඩිව අරගෙන ඉන්න තාක්කල් අර විසගෝර සර්පයෝ ටිකක් අපි ලංකර ගත්තා වගේම තමයි මේ සසර නැවත නැවත දුක හදමින් මෙලව පරලොව නිරය තිරිසං ප්‍රේත ආදී හැම තැනකම මේ දුක හදමින් මේ සසර ගෙවෙන යම් දහමක් තියෙනවා නම් ඒකත් අපිට වහලා දාලා අපේ හිත සම්පූර්ණ අඳුරු කරලා දාන්න. අන්න ඒ නිසා තමයි අපි මේ කෙලෙස් කියන ඒවා හඳුනා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ අපි තුල උපදින ద్వේෂය පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එක වටිනා සූත්‍රයක් මේ කකජ උපමා සූත්‍රය. අහලා තියෙනවද? කියතක උපමාවක්. ඒ සූත්‍රයම කියන්නේ නැහැ මම. එකේ වටිනා මේ දහම් කරුණු ටිකක් තියෙනවා. ඒක අපි හැමෝම කටපාඩම් කරගෙන හෝ gedara ලියාගෙන හෝ නිතර නිතර මෙනෙහි කරන්න වටිනවා. ඒ ටික ඒ තරම් අපේ ජීවිතවලට උපකාර වෙනවා. මොකද අපි තුල හැම වෙලාවෙම අනිත් අයගේ නොඑක් අනිසි දේවල් නිසා අපි තුල අකමැත්ත, ගැටීම, අමනාපය එනවා. මේකත් කෙලෙසයක්. සමහර අය ඉන්නවලු වැරදි කරනවා. හැබැයි වැරදි කරාට මේ වැරදි තව කෙනෙක් දකින්න නැතුව ඉන්නවනම් හොඳයි කියන අදහස තියෙනවා. ඉතින් ඒ වුණාට ඒ වැරදි නොනැති කවුරුව හරි දකිනවා. ඒ දැක්කහම මොකද වෙන්නේ යාට? එයාට ඒ සඳහා අකමැත්ත, අමනාපය, නොසතුට උපදිනවා. යම් අකමැත්තක් තියෙනවනම් යම් ද්වේෂයක්, අමනාපයක් තියෙනවනම් මේ සියල්ලම කෙලස් කියලා කියනවා. ඒ වගේම සමහර අය වැරදි කරනවා. වැරදි කරාම හිතනවා මේක පිරිස මැද්දේ චෝදනා නොකරනවා නම් හොඳයි. තනියම හුදකලාව ඉන්නකොට මට මේක කියනවා නම් කමක් නැහැ කියන අදහස තියෙනවා. එහෙම ඉන්න කෙනාට නමුත් එයා වැරද්ද දැකපු ගමන් සමහර අය පිරිස මැද්දේම බයිනෝ එක්ක චෝදනා කරනවා. අන්න ඒ වෙලාවට අකමැත්ත, අමනාපය, ද්වේෂය ඇති වෙනවා. යම් නොසතුටු බවක් තියෙනවනේ, යම් ද්වේෂයක් තියෙනවනේ, මේ සියල්ල අනංගන දැඩි කෙලෙස් කියලා කියනවා. ඒ වගේම සමහර අය වැරදි කරනවලු මට සමාන කෙනෙක් කියනවනම් හොඳයි. මට වඩා පහත් කෙනෙක් හරි, බාල කෙනෙක් හරි, මට සමාන නැති කෙනෙක් හරි මේක කිව්වොත් කියන්න නැතුව ඉන්නවනම් මාහා සමාන කෙනෙක් කියනවනම් හොඳයි කියන අදහසක් එනවා. නමුත් එහෙම නැහැ, වැරද්දක් කරොත් ඒක තමන්ට වඩා අඩු වයසින් ඉන්න කෙනෙක් හෝ තමන්ට වඩා කුලයෙන් ධනයෙන් පහත් කෙනෙක් හරි ඒක කියලා දෙනවා මතු කරනවා. එතකොට එයාට මොකද වෙන්නේ? දේශය අමනාපේන. අන්න ඒ වගේ මේ ඒ හැම එකක්ම කෙලෙස්. ඒ කෙලෙස් ටික අපි හඳුනා ගන්න ඕන. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ කකචුපමා සූත්‍රයේදී දේශනා කරනවා මෙන්න මෙහෙම දහම් කාරණාව. හොඳට ආගන්න මේක. පංචිමේ භික්ඛවේ වචනපතා යේහි වෝ පරේ වදමානෝ වදෙය්‍ය. මහණෙනි, ලෝකේ යම් කිසි කෙනෙක් නොබලට කතා කරනවා නම්, කියනවා නම්, ප්‍රකාශ කරනවා නම් මේ වචන මාර්ගයෝ මේ පස් දෙනෙක් තියෙනවා. මේ පස් දෙනාගෙන් එකකින් තමයි නුඹලට එක්කෝ චෝදනා කරන්නේ, කතා කරන්නේ, කියන්නේ, ප්‍රකාශ කරන්නේ. මොනවද ඒ වචනපත? කාලේනවා, අකාලේනවා. කෙනෙක් සුදුසු කාලේ කියන්නත් පුළුවන්, අකාලේ කියන්නත් පුළුවන්. මේ ටික හොඳට මතක තියාගන්න. භූතේනවා අභූතේනවා. ඒ කියන්නේ භූතයෙන් කියලා කියන්නේ ඌදේ. ඇත්තටම වෙච්ච දෙයකින් කියන්නත් පුළුවන්. අභූතේනවා. නොවිච්ච දෙයකින්, නැති දෙයකින් කියන්නත් පුළුවන්. සන්නේනවා පරුසේනවා. සන්නේන කියලා කියන්නේ මුදු බසින්. බොහෝම යටහත් පාර්ථ කීකරුව කියන්න පුළුවන්, වැරද්දක් හරි මොනවහරි දෙයක් හරි තමන්ට කියන්න පුළුවන්. එහෙම නැත්නම් පරුස වචනේ සැර වෙලා තරහෙන් කියන්නත් පුළුවන්. අත්ථ සහිතේනවා අනත්ථ සහිතේන. අර්ථවත් විදිහට කියන්න පුළුවන්, අර්ථවත් නැති දෙයක් කියන්නත් පුළුවන්. සමහරු භාවනා කරනකොට වැඩකට නැති දෙයක් කතා කරනකොට එයාට කිපෙනවා. ඇයි මේ වැඩ කරන දේව කතා කර ඉන්නවා කියලා සමහර කෙනෙකුට තරහ යනවා. අනර්ථ සහිත දෙයක් කියනකොට ඒ අර්ථ සහිත දෙයක් කිව්වත් අනර්ථ සහිත දෙයක් කිව්වත් සමහර විට බණ භාවනා නොකරන කෙනාට බණ භාවනා ගැන කතා කරොත් එයාට ඊට වැඩිය මේ අකමැති දෙයක් නැති වෙනවා. ඒවා ගැන කතා කරොත් අන්න ඒ වගේ මේ දෙකෙන්ම කියන්න පුළුවන්. මෙත්ත චිත්තේන වාදෝ සන්තරේවා. මෛත්‍රී සිතින් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂ සිතින් කියන්නත් පුළුවන්. ඔය පහට අමතරව කෙනෙකුට කතා කරන්න පුළුවන්ද? පුළුවන් නම් කියන්න. මේ පහට අමතරව කිසි කෙනෙකුට කතා කරන්න බෑ. යම් කිසි කෙනෙක් කතා කරනවා නම්, යම් කතාවක් නිසා අපිට අමනාප වෙනවා නම්, ඔය පහෙන් එකක් ඇතුලේමයි තියෙන්නේ. දැන් ඔය පහ හොඳට මතක තියාගෙන ධාරණය කරගෙන තමන් කල්පනා කරගන්න කියනවා. කාලේන භික්කවේ පරමාන කාලේන භික්කවේ පරේ වදමානා වදෙයු. අකාලේනවා. යම් කිසි කෙනෙක් කාලේ කිව්වත් නොකාලේ කිව්වත් භූතේනවා අභූතේනවා. ඇත්ත තියෙන දේෙන් කිව්වත් නැති දේකින් කිව්වත් සන්නේනවා පරුසේනවා. සිලිටි බසින් කිව්වත් පරුස බසින් කිව්වත් ඒ වගේම අර්ථ සහිතේනවා අනර්ථ සහිතේනවා. අර්ථවත් දේකින් කිව්වත් අනර්ථ දේකින් කිව්වත් මෙත්ත චිත්තේනවා දෝසාන්තරේවා. මෛත්‍රී සිතින් කිව්වත් දෝෂ සිතින් කිව්වත් ඔන්න ඔය මොන විදිහට කිව්වත් ඒවං හේතේ ඒවං භික්කවේ සික්කිතබ්බ. මොන විදියට කිව්වත් මහණෙනි උඹලා මෙන්න මේ විදියට හික්මෙන්නේ කොහොමද? නචේව මේ චිත්තං විපරිණතං භවිස්සති. මගේ හිත මේ සිහිය නුවණ වර්ධනය කරගත්තු හිත විපරිත වෙන්න දෙන්නේ නැහැ. නච පාපකං වාචං නිච්චාරෙස්සා. මම ඔය මොන විදියට කිව්වත් මම නපුරු වචන ප්‍රකාශ කරන්නේ නැහැ. පාපකං පාපකෝ ලාමක වචන කියන්නේ නැ න පාපකං වාචං නිච්චාරිස්සාමි හිතානුකම්පීච විහරිස්සාමි. ඒ හැම දෙනා කෙරෙහිම හිතානුකම්පීවම වාසය කරනවා. මෙත්ත චිත්තේන දෝසාන්තරේ. මගේ මෛත්‍රී හිතට නම් අන්තරායක් වෙන්න දෙන්නේ නැහැ කියලා දැඩිව අදිස්ථාන කරගන්න. අන්න ඒ විදිහට කෙනෙක් දැඩිව අදිෂ්ඨා ඒවංහි කෝ භික්කවේ සික්කිතබ්බං. මෙන්න මේ විදිහට හික්මෙන්න කියන. ඔන්න ඔය කාරණා ටික මේ පින්වතුන් මෛත්‍රී භාවනා කරනකොට හිතෙන් මෙනෙහි කරලා මෙනෙහි කරලා ධාරණය කරගෙන හොඳට අදිෂ්ඨාන කරගත්තොත් මම ගිහි ජීවිතේ ගත කරනකොට, පෞල් ජීවිතේ ගත කරනකොට, රැකී රක්ෂා ගත කරනකොට මේ මොන ආකාරයකින් හරි මට ලෝකයාගෙන් යම් යම් දේවල් ලැබෙන්න පුළුවන්. මොන විදිහට ලැබුණත් මගේ මෛත්‍රී හිතට අන්තරායක් වෙන්න දෙන්නේ නැහැ. මගේ හිත විපරිත කරගන්නේ නැහැ. මම නපුරු වචන කියන්නේ නැහැ. අමාරුවෙන් රැකගත්තු මේ මෛත්‍රී කුසලය නම් අන්තරායක් කරගන්නේ නැහැ කියලා තමන් දැඩිව අනිස්කාර කර කර හිතෙන් මෙනෙහි කර කර තමන් ඒක දියුණු කරගත්තොත් එයාගේ ගුණ ධර්මයක් වැඩෙන්නේ. එයාගේ හැම වෙලාවෙම අර අමාරුවෙන් දියුණු කරගත්තු භාවනාව දියුණු වෙනවා. ඉතින් ඒ වගේම මේ කෙලෙස් නැති කරගන්න ක්‍රම උපායන් මම මේ කියන්නේ. ඒ වගේම තව අපේ බෝසතාණන් වහන්සේ එක් කාලෙක බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා එතන තියෙන සැප සම්පත් වල කලකිරිලා මේ වගේ හැමදාම දුක කනගාටු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ කුලි දේ අපි තියාගෙන රැස් කරගෙන හිටියත් මරණකොට මේ ඔක්කොම දාලා යනවා. මට මේ ආපහු මිය ගිය කෙනාට නෑදෑයෝවත් ධනෙවත් මිල මුදලවත් මං පසුපසෙ ඉන්නේ නෑ. ඒ ඔක්කොම අර ඉන්න අය බුද්ධි විඳිනවා, ප්‍රිය අයත් අප්‍රියයත් ඔක්කොම ඒ කට්ටියට තමයි ඒව අයිති. ඒ නිසා මේක නෙවෙයි අර්ථවත් ජීවිතය කියලා කල්පනා කරලා ඒ සියලු ධනය දේවල් ඒ අයට බාර දීලා ඉරිසි පූජාවෙන් පැවිදි වෙලා හිමාලය වනයේ ඉතාමත් පිරිසුදු සීලයක් රැකගෙන බණ භාවනා කරගෙන හිටියා. මෙන්න මෙහෙම ඉන්නකොට සක්‍රදේවෙන්දයාගේ පඳු පුල්ලාසනේ උණුනාලු මේ තාපසතුමාගේ, මෙයා තාපසතුමාගේ නම කෘෂ්ණ තාපසතුමා. මේ තාපසතුමාගේ සීලය දැකලා පඳු පුල්ලාසනේ උණුනාලු උණුලා කල්පනා කරාලු සක්‍රබවත් ප්‍රාර්ථනා කරගෙන සිල් රකින්නවත් දන්නේ කියලා. එහෙමත් කල්පනා කරලා කොහොමරි මේ තාපසතුමා පරීක්ෂා කරන්න කියලා ඇවිල්ලා ඒ වෙලාවේදී සක්‍ර දෙවියෝ තාපසතුමාගේ ඉදිරියෙන් පෙනී හිටලා ඉතින් ඇහුවලු. ඇහුවන් පස්සේ ඉතින් මේ තාපසතුමා කිව්වලු මට මේ දෙවි දේව සැපෙන්වත් සක්‍ර සැපෙන්වත් වැඩක් නැහැ. මම මේ උතුම් වූ ලෞතුරා සර්වඥාණයේ පතාගෙනමයි මේ සිල් රකින්නේ භාවනා කරන්නේ කියලා. ඉතින් මේ සක්‍රයා පැහැදිලා තාපසතුමනි එනම් ඔබට කැමති වරයක් දෙනවා. කැමති වරයක් කිල්ලන්න. මොන වගේ වරයක් ඉල්ලන්නේ? ඈ අපෙන් ඔහොම දෙවි කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් මොන වගේ වරයක් ඉල්ලයි? ඈ තාපසතුමා කියනවලු දේවේන්ද්‍රය ඔබ මට වරයක් දෙන්න කැමති නම් මෙන්න මේ වරය මට දෙන්න කියනවා. මොකද්ද? සකල සත්වයන් කෙරෙහි ක්‍රෝධ දේශ නොකිරීම, අනුසතු වස්තුවේ ලෝභ නොකිරීම, තමා සන්තක සවිඥානක අවිඥානක වස්තුවේ මමත්වය මම මගේ කියලා කියන මේ මමත්වය නොකිරීම, ඒ වගේම මේ වනයේ වසන මට අන්තරායක ව්‍යාධියක් නූපදීවා කියලා මේ වරය මට දෙන්න කියලා මන්න බලන්න. ඉතින් මේ සක්‍රදේවෙන්දයා සාදු සාදු කියලා සතුටු වෙලා ඔබට ඒ මම වරය දෙනවා කියලා කිව්වා. සකල සත්වයන් කෙරෙහි ක්‍රෝධ ද්වේෂ නොකිරීම, මගේ හිතෙන් කවදාවත් මේ සත්වයෙක් අරමුණු කරගෙන ක්‍රෝධයක් ද්වේෂයක් ඇති නොවේවා, ඒ වගේම අනුසතු වස්තුවේ මට ආසාවක් ලෝභයක් නූපදීවා, ඒ වගේම තමාසන්තක වූ මේ ගෙවල් දොරවල් යාන වාහන අබුදරුවන් මේ මම මගේ කියලා ගන්න මගේ ශරීරයේ කෙරෙහිවත් ස්නේහයක් ආත්ම දෘෂ්ටියක් මගේ කියන අදහසක් නොවේවා, ඒ වගේම මා තුළ මට මේ ගුණධර්ම පුරණ මට අන්තරායක අපත්‍ය කර ව්‍යාධියක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ වරයක් කෙල්ලුවා. ඉතින් අපිත් මේ වරය ඒ විදිහට නෙවෙයි, අපිටත් පුළුවන් මොනවා හරි පින්කමක් කරලා කුසලයක් කරලා මේ වගේ ප්‍රාර්ථනාවක් කරන්න. අන්න ඒවා තමයි උසස් ප්‍රාර්ථනාවන්, උසස් අදිෂ්ඨාන, සත්පුරුෂ ඒ මහා පුරුෂ විතර්ක. ඒ වගේම මේ සක්‍රයා පැහැදිලා ඊට පස්සේ කිව්වලු තාපසතුමනි ඔබට මේ ඉල්ලපු වර සියල්ල දෙනවා. ඒක කරන්න පුළුවන් සක්‍රයාට. තව කෙනෙකුගේ හිතක් එයාගේ හිතේ අරමුණු මේ ලෝභය ද්වේෂය උපදිනවනම් ඒ දෙවියොන්ට පේනවා, පරසිද්ධන්ව නුවණ තියෙනවා. ඒක වළක්වන්න වෙන අරමුණු දීලා දෙවියට පුළුවන්කමක් තියෙනවා ඒක කරන්න. ඉතින් ඒ නිසා ඒ වරය දෙනවා. ඊට පස්සේ දෙවියා සක්‍ර දෙවියෝ කිව්වා ඉතින් නැවතත් උඹට වරයක් දෙන්නම් කැමති වරයක් ඉල්ලන්නේ. ඒ වෙලාවේ දේවේන්ද්‍රය නුඹ මට නැවතත් වරය දෙනු කැමතිනම් මට මෙන්න මේ වරය දෙන්න කිව්වා. මොකද්ද? මා නිසා මට අන්තරායක වූ මනෝද්වාරික මගේ කයෙන් වචනෙන් හිතින් ත්‍රිවිධ ද්වාරයෙන් කිසි සත්වයෙක් කෙරෙහි සකල සත්වයන් කෙරෙහි දස අකුසල කර්මපතයක් නොකිරීම නම් වූ මන්න මේක මට උතුම්. ඒ කියන්නේ දස අකුසල කර්මපතයන් කිව්වේ මොනවද? සත්තු මැරීම, හොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, සම්පප්පලාප කීම, අවිද්‍යාව, දැඩි ලෝභය, දේශය, මිත්‍යාදෘෂ්ටි. ඔන්න ඔය යම් තාක් ඔය දෙයක් උපදිනවා නම් ඒ උපදින්නෙම බාහිර කෙනෙක්, පුද්ගලයෙක්, සත්වයෙක් අරමුණු කරගෙනමයි. ඒ අකුසල කර්මපතයක් සිද්ධ වෙන්නේ. එනිසා මා යම් තාක් මට මේ ගුණධර්ම වඩන මට කිසිදු සත්වයෙක් අරමුණු කරගෙන මේ දස අකුසල කර්මපතයක් මගේ හිතේ ගොඩ නැගේ ගොඩ නොනැගේවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් කවදාවත් මට අනර්ථය කරන මාගේ ජීවිතේ විනාශ කරන්න හෝ එන සත්වයෙක් කෙරෙහි මරණ අදහසක් ඇති නොවේ. මට බයින, මට දොස් කියන සත්වයෙක් කෙරෙහි මට දේශසිතක් ඇති නොවේවා. පරුස වචනයක් මගේ නොකියේවා. අපි පරුස වචනයක් කිව්වොත් එතන අකුසල කර්මපතයක් සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට මේ දස අකුසල කර්මපතයක් මගෙන් කවදාවත් මේ සත්වයෙක් අරමුණු කරගෙන මගෙන් සිදු නොවේවා. මේ වරය මට උතු, මේ වරේ පුළුවන් නම් දෙන්න කියලා සක්‍රදේවින්දයා සාදු සාදු මම ඔබට ඒ වරයක් දෙනවා කියලා ඒ වරයක් දීලා නොපෙනී ගියා. අන්න ඒ වගේ මේ එබඳු අදහස් අපි තුල ගොඩනගා ගන්නවා, එබඳු සංකල්පනා අපි තුල වර්ධනය කරගන්නවා, මේ හිත පිරිසුදු වෙනවා, අකුසලයෝ යටපත් වෙනවා. එනිසා ඒ පිරිසුදු හිතකට තමයි මෙන්න මේ කියන උතුම් ලෝකෙන් එතර වූ ඒ ලෝකෝත්තර දහම හිතේ පිහිටන්නේ. අන්න එබඳු උතුම් මහත් වූ සත්පුරුෂ මහා පුරුෂ විතර්ක තියෙන සිත් තුළට අදහස් වල තමයි මේක පිහිටන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කිසි කෙනෙක් සත නො වූ, කපටි නො වූ, මායා නැති, මායාව නැති, කපටි නැති, වංචාකම නැති, ඇතුළතත් පිටතත් පිරිසුදු වූ යම් කිසි කෙනෙක් පැමිණියොත් මං එයාට අවවාද කරනවා. මේ උදේ අවවාද කරන එක හවස් වෙනකොට එයා මුළු සංසාර දුකින් මිදෙන්න පුළුවන් හැකියාව තියෙනවා. සුදුසුකම එකම දේ අන්න අර ටික කියනවා. කපටි නැති, මායාව නැති, වංචාව නැති, ඒක තමයි මේ නිවන් දකින්න පළවෙනිම සුදුසුක. ඉතින් ඒ වගේ තවත් කතා ප්‍රවෘත්තියක් තියෙනවා. අපේ ඇහෙනවත් දැන් පිටිපස්සේ ඉන්න ඇහෙන්නේ නෑනේ. ඇහෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ශබ්ද වාහිනියත් කැඩුනා. ඇහෙන්න නැත්නම් කිට්ටුවට එන්න. අපේ බෝසතාණන් වහන්සේ පාරමී ගුණ පුරනකොට තිරිසං යෝනී, තිරිසං කුලයේ ඉපදිලා ඇත්රජෙක් කියලා. විශාල ඇත්රජෙක් වෙලා ඉපදිලා හිමාල වනේ තමන් සිල් ගුණ වඩාගෙන කිසි කෙනෙකුට හිංසාවක් නොකර තමන් පාඩුවේ ජීවත් වෙනකොට මේ වැදි දඩය මේ ගියපු මිනිස්සෙක් ඒ කැලේ යනකොට, ඈත දුරට යනකොට අතරමං වෙලා තියෙනවා. මේ අතරමං වුණාම මේ ඇතාව දැකලා තියෙනවා. දැක්කන් පස්සේ මේ ඇතා, අර බෝසත් ඇතා මෙයා කෙරේ අනුකම්පායි කියලා ගමට යන්න පාර පෙන්වලා තියෙනවා. ඉතින් පාර පෙන්වන් පස්සේ මේ වැද්දා ගිහිල්ලා මේ ඇතාත් දැක්කා. මේ ඇතාගේ විශාල ඇද්දල දෙකකුත් තියෙනවා. මේකත් දැක්කා. දැකලා ඉවරලා කල්පනා කරා මේ ඇද්දල දෙකෙන් කෑල්ලක් හරි තිබුණා නම් මට මුළු ජීවිතේම ගත කරගන්න කියලා ආපහු ආවා. හොයාගෙන ඇවිල්ලා ඒ වැදි නායකයටත් කියලා හොඳ විදිහටම කිව්වා අනේ මේ මට ජීවත් වෙන්න විදිහක් නැහැ. අඹු දරුවෝ ඉන්නවා. මට ඔය ඇද්දල දෙකින් කෑල්ලක් දුන්නොත් මට ජීවිතේටම ඇති. අනේ එහෙනම් කපා ගන්න කියලා හොඩේ පාත් කරලා ඇද්දල දෙකින් කෑල්ලක් දුන්නා. කෑලි දෙකක් දුන්නා. මේ ඇද්දල දෙක කෑලි දෙක අරන් ගිහිල්ලා විකුණලා ටිකක් ගන්නකොට දැන් ඇති වෙන්නේ නැහනේ නේ. ඌනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාසෝ. හැම වෙලාවෙම කොච්චර දුන්නත් මදි. මදි 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 ඌණයි. කොච්චර ලැබුණත් මදි. ඊට පස්සේ ආපහුවා ඇවිල්ලා තව කෑලි දෙකක් කිල්ල. ඒ කෑලිත් දුන්න. නැවතත් ආවා. දැන් දත් මුල් ගාවට යනකම් කපලා බෝසතාණන් වහන්සේ දුන්න. දීලා ඉවරලා නැවත ආපහුවා ඇවිල්ලා දැන් දෙන්න විදියක් නැහැ. අර ඇතා බිම දිගා වෙලා ඉන්නකොට පිරිස ඇවිල්ලා ඔළුවටයි හොඬේටයි මේවට නැගලා පොරෝලින් කියත් වලින් මේ දත් මුල් ඔක්කොම පළලා පළලා ඉවරලා දත් මුල් උගුරගෙන ගියා. එහෙත් මේ බෝසතාණන් වහන්සේ සර්වඥතා ඥාණය මේට වඩා උතුම්මට. එනිසා මේ සත්වයා කෙරෙහි මේ මිනිසයා කෙරෙහි කවදාවත් දේශසිතක් ඇති කරගත්තේ නැහැ. හැම වෙලාවෙම බෝසතාණන් වහන්සේ හිතුවේ මට මෙයා කල්යාණ මිත්‍රයෙක්. මගේ මෛත්‍රී පාරමිතාව පුරවා ගන්න, සාන්ති පාරමිතාව පුරවා ගන්න, සීලය පුරවා ගන්න මෙයා නිසා මට හැකි වෙනවා කියලා සියලු දුක ඉවසා දරාගෙන හිටියා. ඉතින් ගුණයක් පිරෙන්න හැම බෝධියක් ලබන්න නම් ඔන්න ඔය වගේ අපේ හිත ආරක්ෂා කරගන්න වෙනවා. අපේ ගෙදර ආවොත් කොහොමද නේද? එකපාරක් දීලා ඇවිල්ලා තව පාරක් ආවොත් එහෙම එකපාරක් නම් දෙයි. දෙවෙනි පාර ආවොත් නම් ඉතින් මේ අර කරුණාවක් නැහැ, මෛත්‍රියක් නැති වෙනවා. නමුත් මේ හිත ඒ තැන දක්වා වැඩෙන්න මොන විදියට මොන දේ ඉල්ලගෙන ආවත් එයා කෙරෙහි අමනාපයක් දේශයක් ඇති නොකරගන්න තත්වෙට මේ හිත හදාගන්න. අන්න අර කෙලෙස් තමයි ඒ ඉස්මතු වෙලා එන්නේ. ඒ මාර්ගඵල ලබන්න නම් නිවන් දකින්න නම් ඒ හැම අවස්ථාවකම අපේ හිතේ උපදින අන්න ඒ කෙලෙස් මට්ටම් හඳුනා ගන්න වෙනවා. ඒවා දැක දැක ඒ වගේ ආදීනව බල බල දුරු කරන්න වෙනවා. අන්න එහෙම දුරු කරන්න කෙලෙස් යටපත් වෙනකොට අන්න අ르බී උත්සාහයෙන් අමාරුවෙන් කරන්න හදපු භාවනාව තමන්ට කරගන්න ලැබෙනවා. එනිසා බලන්න පින්වතුනි මේ සතරමා ධාතු රූපය කෙරෙහි මම කියන සංකල්පයේ ආපු ගමන් එන කෙලස් ටික මොන තරම් කෙලස් ගොඩක් එනවද කියලා බලන්න. ඉතින් ඒ නිසා අන්න ඒ කෙලෙස්ෙම හඳුනා ගන්න ඕනේ. මේ සත්ව පුද්ගල භාවයේ ආපු ගමන්ම අපි තුල ඊට පස්සේ රාග, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, මදමාන ආදී සතර අපායේ නිරය, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව සියල්ල ගොඩ නැගෙන්න ඔය මම කියන මගේ කියන සංකල්පයක් සමග. නමුත් අපි කැමති නෑ මේක කෙලෙසයක් කියලා පිළිගන්න. ඒක දුරු කරන්න උත්සාහවත් වෙනවත් අඩු. එහෙම කියන්න හේතුව දැන් මම ඊයේ නෙමෙයි ගිය පෝයට භාවනාවක් දුන්නානේ. දැන් මේ භාවනාව කී කට්ටියක් කරාද? සක්මන් භාවනාව දැන් මේ මාසයක් තිබුණ එකෙන් කවුද දවස් 10ක් කරේ? කවුරුත් කරේ. දවස් 5ක් කවුරුත් කරේ නේ? කවුරුත් නැ කරපු අය කීප දෙනෙක් ඉන්නවා නේ. මම ඒකට උපමාවක් කියන්නේ. එක දිගට නෙවෙයි. කඩින් කඩ හරි දවසට අඩුම ගානේ පැය භාගයක් පැයක් හරි මේ කියපු එක අමතක වෙනවටවත් සක්මන කරාද? කරපු අයත් ඇති ඈ. දැන් මම මේ කියන්නේ නොකරපු අය. ඒ අයගෙන් අහන්න ඕනේ උපතින්ම ඇස් පේන්නේ නැති කෙනෙකුට ඩ්‍රයිවිං මම උගන්වනවා. ඒ උගන්වන කෙනා ගැන මොකද හිතෙන්නේ? එයා මේ මේ බුද්ධිමතෙක්ද නුවණැත්තෙක්ද කියන්න කියන්න ඈ මොඩෙක් නේ එහෙනම් මම නෑ කියලා බෑනේ ඉතින් ඒක නෙමෙයි වෙලා තියෙන්නේ ඒක නෙවෙයිද වෙලා තියෙන්නේ නෑ දැන් මම කියන දේ භාවනා කරන්න ඔයාලා උත්සාහවත් වෙන්න මේක ගෙදරදී පුහුණු වෙන්න කියලා කියනකොට ඒක කෙනෙක් කරන්නේ නැත්නම් ඒ අය එහෙම නොකිව්වත් ඒක නිවැරදිලා තියෙනවා එහෙම කරෙන්න ඕනේ ඒක බේරුම නෙවෙයි බේරුමනේ මොකද ඒකේ අපි අර්ථයක් දකින්න නිසායි කිව්වේ කමන්නේ වැලිම ඕනේ නැහැ ආ ඒක හරි දැන් මේ සාමාන්‍ය වැලි නැතුව අපි කියමුකෝ කැලේ වැහිච්ච වත්ත හරි නැද්ද ඔව් ඒක හොඳයි ඒක හොඳයි මං කිව්වේ දැන් මේ මේ නෝනට කියනවා නෙවෙයි ඉන්න ගෙදර තෙමෙනවා නම් මොකද කරන්නේ කොහොම හරි හදා ගන්නවා නේ එහෙනම් කෙනෙකුට අරමුණු වුණොත් මේක කියන්නේ මගේ සසර දුකෙන් මිදෙන එක මේ සක්මුණ කියලා කියන්නේ සිහිය නුවණ දියුණු කරගන්න මේ ජීවිතේම යම් දුකක් කරදරයක් තියෙනවා නම් ඒකෙන් මිදෙනවා බලන්න මේ සිහිය කියන එක නැති වෙච්චාම සුළු දේ ඇතිනේ අද අම්මා තාත්තා මරනවා රුපියල් 1000ට 2000ට මිනී මරනවා ඇයි එන්නේ ඒ මොහොතේ හිත පිහිටවා ගන්න බෑ ඒ වගේ අය ඉන්නේ ඒක තමයි මම කිව්වේ. ඉතින් උවමනාව තියනවා නම් අපිට ඔය වත්තක් බැකෝ එකෙන් ගෙනල්ලා පෙරලා මට්ටම් කරලා හරි සක්මනක් හදාගන්න. නේ? ඔව්. එහෙම තමයි එතන තියෙන ස්කන්ධ දුක මේ සතරීරියව්ව කියන්නේම දුක. ඒක තමයි. දැන් එතකොට ඒ දුක නෙවෙයිද දැන් මේ මම කියලා මගේ කියලා ගන්න ලෝකයානේ. එතකොට දැන් යම් කිසි කෙනෙක් ඒ යමකින් දුක උපදිනවා නම් ඒ දුක මම කියා ගන්නකම් එයා මිදෙනවද? කවදාවත් මිදෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මං එදත් කිව්වා භාවනා කරන්න එකම සුදුසුකම දරුවන්ගේ ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, අගහිගත ප්‍රශ්න නෙවෙයි. මොකද්ද ප්‍රශ්නේ? වුවමනාවක් නැති කෙනා. ඕක තමයි එකම ප්‍රශ්න. ඕක තියනවා නම් ඕනම කෙනෙකුට ඔය එකක්වත් ප්‍රශ්න නෙවෙයි. ඒ නිසා ඉස්සරෝම අපි හිතේ ඇති වෙන්න ඕනේ තමන් තුළ තියෙන මේ අවදාන භයානකකම සිහිය නුවණ දියුණු කරගත්තේ නැත්නම් හිතන්න මරණාසන්න මොහොතේ මේ පින්වතුන්ගේ සිහි කල්පනාව නැති වුණොත් එහෙම වෙච්ච අය අනන්තේ ඉන්නවද? ඉතින් කොහොමද සිහි කරගන්නේ කරපු පිනක් දාම? නන්න ඒක.
හ්ම්.
ඒකෙදී ඒ පැත්ත අරමුණු කරන්නම එපා. අපි සාමාන්‍ය අරමුණු කරන්නේ සාමාන්‍ය වියතක් ඉස්සරහ බලාගෙන සක්මන් කරන්න. ඔව් බිම බලාගෙන නෙමෙයි. මෙහෙම බලාගෙන සක්මන් කරන්නේ නෑ. සාමාන්‍ය දුර බලාගන්නේ හිත තියෙන්නේ යටිපතුලේ දැනෙන තැන. එතන තමයි හිත තියෙන්නේ. හිත තියාගෙන ඉස්සරහ බලාගෙන සක්මන් කරනවා අපිට තේන්නම සතෙක් හිටියොත් ඒ සතාව අපි මගහරිනවා. නමුත් ඒ ගැන අපි කල්පනා කරන්නේ නැහැ. ඒ ගැන හිතන්නේ නැහැ. අපිට දැනෙන්නම දැන් මෙතන අපි කියමුකෝ කුඩා කුඩා ගෝමින් හරි සත්තු හරි ඉන්නවා කියලා. ඒක අපිට පැහැදිලිවම දකින්න දෙයක් නම් ඒකට විකල්පයක් කරගන්න ඕනේ. එහෙම නැතුව අපිට දැන් මේ ඉඳීද පෑගේද කියන අදහසින් කරන්න එපා. ඒ අදහස අත්හරින්න ඕක කියලා අර මුගලන් මහරහතන් වහන්සේට මතකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මුගලන් මහරහතන් වහන්සේ දිවස්ලා. ඒ කියන්නේ මේ වතුර එක බොන්න හදනව වතුර එක පුරාවට ජීවි. චූටි චූටි සත්තු ඇහැට පේන්නේ නැහැ. ශුද්‍ර ජීවි. ඉතින් වතුර බොන්න බෑ. භාග්‍යතුන් වහන්සේට මතක් කරා ස්වාමීනි මේ ප්‍රාණීන් හරියට කොහොමද බොන්නේ? මුගලන් වතුර බොන්න. ප්‍රාණීන් බොන්න එපා. වතුර බොන්න. ඉතින් අන්න ඒ වගේ මේ දැන් අපි හිත හිතාම කරනවා නම් වැරදි. එහෙම නැතුව අපි භාවනාව කරන්නේ. කරනකොට ඔව් ඔව් එතකොට පිට යනවා අදහස වරදිනවා. ඒක අර්පිට අරමුණු වෙන්නේ නැහැ. හොඳට මේ ඉරියව්වට හිත තියාගන්න. ඒ නිසා මේ එකයි මං කියන්නේ මේ සක්මන හැමදෙනාම හදාගෙන හරි කරන්න. ඒකේ වැදගත්කමක් ඒකේ සිහිය දියුණු වීමක් එදිනදා ගිහි ජීවිතේට ඉතාම ප්‍රයෝජනවත්. මොකද ඒ අර ඉඳගෙන භාවනා කරන්න බැරි තැනාට ඒක පුළුවන්. ඒක යාදෙනවා. එහෙම සක්මන් කරලා ඉවරලා ආසනේ පනව ගන්න ඉස්සරලා ආසනේ පනවාගෙන ටිකක් සක්මන් කරලා ඒ සිහියෙන් ඇවිල්ලා වාඩි වෙලා ඔය කරන මෛත්‍රී භාවනාව ඔය පිළිකුල් භාවනාව කරන්න බලන්න. අමාරු වෙනවද? අමාරු නෑ. බොහොම පහසුවෙන් අඩුම ගානේ පැය භාගයකට වැඩි එහා යන්න කරගන්න පුළුවන්. එනිසා මතක තියාගන්න අද අපි මේ ප්‍රමාද වෙන මේ ඔක්කොම වැඩකට නැති දේවල්, తాවකාලික දේවල්. ඒවා අපි ජීවත් වෙන්න උපකාර කරගත්තට කමන්නේ නැහැ. නමුත් මේ නිසා මේ අවස්ථාව අහිමි කරගන්න එපා. මොකද අපිට මුළු මාසෙම භාවනා කරන්න කිව්වෙත් නැහැ. එහෙම බෑ. නමුත් කෙනෙකුට දවසට පැයක් කරගන්න පුළුවන් උවමනාව තියෙනවා. දවස් 30න් එතකොට එයාට අනිත් ඔක්කොම කරෑකි පැය පැය එන්නේ. ඒක කාටවත් නෙවෙයි. තමන්ගේ හිත භාවනාවට හිත තිබ්බා කියන්නේම තමන් අර භාවනාව නැති කාලේ අපි කියමු උදේ දවල් කාලේ කරපු කියපු දේවල් පිළිබඳව ඒ ඇති වෙච්ච මානසික අවුල ආතතිය නොසන්සුන්කම මේ සියල්ල සංසිඳවා ගන්න පුළුවන්. ඉතින් එතකොට අර ටික ටික හරි දවස් දවස් ගානේ හරි තමන් තුළ අසිහිය නිසා රැස් වෙන අකුසලයෝ මොහොත මොහොත හරි ටික ටික දුර්වල වෙනවා. හිත පිරිසිදු වුණාම මොනතරම් සැපක් තියනවද කියන එක ඇත්තටම තේරෙන්නේ හිත පිරිසිදු වෙච්ච කෙනා. මේ නිසා ඒ සැපය කවදාවත් මේ බාහිර ලෝකෙන් ගන්න බෑ. කියන්නේ ඒ නිසා ඒ වටිනා සැපය අදිස්ථාන කරගන්න බුදු කෙනෙක් මේ උතුම් දහම අපට කියලා දෙන්න මොන තරම් වැරවීරිය කරා මම බලන්න අර හස්ති රාජයාගේ කතාව. ඇයි එහෙම දුක් විඳින්නේ? බුදු බව පතාගෙන ලෝක සත්වයා සසරෙන් එතර කරන්නේ. ඒ විදිහට අවුරුදු 100ක්ද 200ක්ද කෝටියක්ද ලක්ෂයක්ද නැහැ. ගණනින් අසංකේය ගණන්. විසිය අසංකේය කල්ප ලක්ෂයක්. ඒ විදිහට පාරමී පුරුව අපිට මේ දහම දෙන්න. ඒ විදිහට බුදු කෙනෙක් අනන්ත පරිත්‍යාග කරලා දුක් විඳලා ලෝකෙට ඒ දහම දීලා දහම පවත්වලා ඒකේ ආරක්ෂාවට වැඩකඩලු සීලෙට ඒ රැකවරණේ දාලා අවසාන මොහොතේ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරේ හන්දදානි භික්ඛවේ ආමන්ත්‍රය මහණෙනි උඹලට අමතනවා මේ මගේ අන්තිම බුද්ධ වචන. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදව කටයුතු කරන්න. සන සම්පත්තිය මේ බුද්ධ වචනය පිරිහා ගන්න එපා, අත්හැර ගන්න එපා. පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත, පස්සේ දුක් වෙන්න එපා, මට මේ ශාසනයෙන් ප්‍රයෝජනේ ගන්න ලැබුණේ නෑ, බුද්ධ උපාද කාලේ අහිමි වුණා කියලා පසුතැවෙන්න ඉඩ තියාගන්න එපා. අප්‍රමාදව කටයුතු කරන්න තියෙන ඒ අන්තිම මහා කරුණා වචනයත් උන්වහන්සේ ප්‍රකාශ කරලා තිරුණුවන්ටයි. ඉතින් බෞද්ධයෝ වශයෙන්, බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන් ඒ වචනයටවත් සද්ධාව තියෙනවනම්, ඒ වචනයට හරි සද්ධාව තියලා හරි අපි දවසට පැයක්වත් භාවනා කරන්ඩ හිත පුහුණු කරගන්න. එතකොට තමන්ට සතුටු වෙන්න පුළුවන්, අනේ දවසේ මං පැයක් හරි භාවනා කරා මගේ ජීවිතේ හිස්සුනේ නෑ කියලා. අන්න ඒ නිසා ඒ විදිහට උත්සාහව ඇති කරගන්න. ඇති කරගෙන සක්මන පිළිබඳව මං ඒ කියලා දුන්න, අපි දවල් කාලයේදී අඩුපාඩුවක් තිබුණොත් කතා කරමු. ඒ වගේම කර්මස්ථානයක් පිළිබඳවත් අපි දවල් කාලයේදී කතා කරමු. මේ කාලේ මේ වැස්සත් එක්ක ඇහෙනවත් අඩුයි. ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්න, වැරවීරිය වඩන්ඩ, ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසෙන්න කියලා ආශිර්වාද කරන. ඒ වගේම තමන් තුළ උපදින කෙලෙස් ටික හඳුනා ගන්න. කවදාවත් මතක තියාගන්න මේ කෙලෙස් හොරතල් කරන්න එපා, කෙලෙස් පෝෂණය කරන්න එපා. දැකතු තැන ඒ කෙලෙසට නිග්‍රහ කරන්න. ඒ කෙලෙසේ තමන් තුළ ඉපදුන. නමුත් ඒ කෙලෙසේ උපදින්නේ බාහිර දෙයක් අරමුණු වෙලා. අහවලා වැරද්දක් කරා, යානර්ථයක් කරා, එහෙම නැත්නම් මේ දේ මට ඕනේ, මේ දේ ප්‍රයෝජනයයි, මේවා මගේ කියන ඔය විදිහට තමයි කෙලෙසේ උපදින්නේ. හඳුනාගන්න මේ ක්‍රියාත්මක වෙන්නේ මන් තුළම මිත්‍රවේශයෙන් ඉන්න වදකෙක්. ඒ නිසා කොච්චර කෙනෙක් නපුරු වචන කිව්වත්, කොච්චර මෙහි වෙහෙසක් දුකක් ඇති වුණත්, අදිෂ්ඨාන කරගන්න මගේ හිතේ නපුරු දේශයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. මේ කෙලෙස් හතුරට නම් නැගිටින්න දෙන්නේ නැහැ. එයා මම පෝෂණය කරන්නේ නැහැ. නිග්‍රහ කරගන්න විතර. අන්න ඒ විදිහට හිත දැඩි කරගෙන උත්සාහවත් වෙන්න. හැම දෙනාම තුරුණුවන්ගේ ආශිර්වාදය, රැකවරණය, ඒ වගේම මේ කරන ධර්ම ශක්තියේ අනන්ත ගුණ බලය සෑම දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.